గారు కథానాయకుడమా.
నివేదన అయి పార్లమెంటు మంత్రి గారు వీరసుమన వీరసింగ మహత మహాజన పెచ్చంపటి వంద కారక సభావి సామాజికత్వం ఇల్లా సీమ హేతువే నతి ఉప్రప్పాడు సందహా పార్లమెంటు స్థావర నియోగ ఎరసేత్య తునే విధి విధాన ప్రకార పార్లమెంటు విషయ విసుతునే మే మస విషయత్రవిన దిన తేరీం కారక సభావిసిన్ పార్లమెంటు మంత్రి గారు నిమల్ పీతిస మహత ఎమ కారక సభావే సేవే కిరీం పిలిచ నమ్మకం లద్ద బోధ అన్నును కమెత్తి పార్లమెంటు మంత్రి గారు జనాధిపతి నీతిజ్ఞ విజయదాస రాజపక్ష మహతా విసిన్ విశాయి విశదీగ అక్టోబర్ విశేక్కున దిన వరప్రసాద ప్రశ్నార్థి పార్లమెంటు మతగణత కర్ణ ఆచార ధర్మ సహా వరప్రసాద విభ్రంత కారక సభావట యుముకిరీం సందహా యోజనామా కిదిరిపతి కల హక్య సత్వ శుభ సాధిని సందావన పార్లమెంటు సంసదీయ నవవేణి పార్లమెంటు సందహా స్థాపన గిరీం సందహావు రసీమక్ అద విశాయి విసితునే మే విసి పశ్వని బృహస్పతి నమ్ మదదిన అపరభాగ దిగట కారక సభాంకర్ కామరాంక తునిహిది పేతీమ నిహితు పదన్నతర్ ఈ సందహ సహభాగ్యుని లెస సీలుమ పార్లమెంటు మంత్రివరంట కారుణిక ఆరాధన గౌరవ కమెక్తి లిపిలేఖన లిపిలిక నియమగలు ప్రవాహణ మాత్రం
ఒకరు కథానాయకుమని రజయ గిడు పిలిమంద కారక సభావ పార్లమెంటు ఇదిపత్కన్ లద వార్తావల్ దుంబ్రియ డిపార్ట్మెంటు శ్రీలంక గమనాగమన మండలి మోటార్ రత ప్రధాన డిపార్ట్మెంటు సహా ప్రధాన మాత్యాశ సంబంధం సంధాన కరుణ పిలిమంద పార్లమెంటు స్థావర నియోగ ఇకసే దానమే హత్తర ప్రకార నిరీక్షణ సహా గనులభు క్రియామార్గ పిలిమంద వార్తా మమ్మ ఇదిపత్కరమి మేము వార్తా రజయ గిను పిలిమంద కారక సభావతో ఎముకలు తీయ మమ్మ యోజన కరు శిక్షిక వర్షే సందా శ్రీలంక కృషికార్మిక పర్యవేషణ ప్రతిపత్తి సభావి వార్షిక వార్తా నిధిపత్కరమి మేము వార్తా ఆహార సురక్షితతావే హా కృషికార్మిక పిలిమందు ఆంశిక అధీక్షణ కారక సభావిత యుముకలితే మమ యోజన కరమి
సంచారక
అజయ్ గిను పిలిమందు కారక సభావ పార్లమెంటు ఇదిపత్కరణ వార్తావే సంచారక అమాత్యాంశ సహా జాతిక ఉద్భిద ఉద్యాన డిపార్ట్మెంట్ సంబంధం సంధాన కరుణ పిలిమందు పార్లమెంటు స్థావర నియోగ ఎకసే దానమే హత్తర ప్రకారం నిరీక్షణ సహా గనులభు క్రియామార్గ పిలిమందు వార్త మమ్మ ఇదిపత్కరమి మేము వార్త రజ గిను పిలిమందు కారక సభావిత ఎముకలు తీయ మమ్మ యోజన కరమి
ప్రవిలి కర్మాంతమత్వం సహా కర్మాంతమత్వం
దిదాస్ దాహట సహా దిదాస్ దహనమ వర్ష సందా తల్ సంవర్ధన మండలి వార్షిక వార్త దిదాస్ విశ్వ వార్షిక సందా లంక కార్మిక సంవర్ధన మండలి వార్షిక వార్త సహా దిదాస్ విశీకే వర్షీయ సదా శ్రీలంక సిమెంతి సంస్థ వార్షిక వార్తావ గిను మమ్మీ ద్విపత్కర్మి మేము వార్త జాతిక ఆర్థిక భౌతిక సలసం పిలిమందు ఆంశిక అధీక్షణ కారక సభావిత ఎముకలు ఇచ్చే మమ్మ యోజన కర్మి రజే గిను పిలిమందు కారక సభావ పార్లమెంటు ద్విపత్కరణ లద్ద వార్తావే కర్మాంత అమాత్యాంశ సంబంధ సంధాన కర్ణ పిలిమంద పార్లమెంటు స్థావర నియోగ ఎకసే దానమే హత్తర ప్రకారం నిరీక్షణ సహా గనులకు క్రియామార్గ పిలిమందు వార్త మమ్మీ ద్విపత్కర్మి మేము వార్త రాజ్య గిను పిలిమందు కారక సభావిత ఎముకలు తీయ మమ్మ యోజన కరము
ఇదిలి బలహా బలశక్తి మాత్రం
కరు కథానాయకుమని రజయ గిను పిలిబంద కారక సభావ పార్లమెంటు ఇదిరిపత్కన్ లద వార్తా విధులు బలహ బలశక్తి అమాత్యాంశ సంబంధం సంధాన కర్మ పిలిబందు పార్లమెంటు స్థావర నియోగ ఇకసి దహనమే హత్తర ప్రకారం నిరీక్షణ సహా గనులభు క్రియామార్గ పిలిమందు వార్త మమ ఇదిరిపత్కరమి మేము వార్త రజయ గిను పిలిమంద కారక సభావిత ఎముకలు యుత్వే మమ యోజనాకరమి
వాణిజ్య ఆహార సురక్షిత
అనుకూల తా తక్సేరు పిలిబంద శ్రీలంక ప్రతీతన మండలే వార్షిక వార్తా మమ్మ ద్విపత్కరి మేము వార్తా జాతిక ఆర్థిక భౌతిక శాస్త్రం పిలిబంద ఆంశిక అధీక్షణ కారక సభావిత ఎముకలతో మమ్మ యోజన కరు
ගරු ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් පිළිබඳව
රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජල සම්පාදන අමාත්‍යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ තියා මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම සෞඛ්‍යගටිත පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ වාර්තාව කෙහෙළිය
කතානායකතුමනි සෞඛ්‍යගටිත පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාව වෙත යොමු කරන ලද 2021 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව, 2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2018 2019 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝස ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2019 සහ 2020 සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා දුම්කොළ හා මද්දසාර පිළිබඳ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා විජේ කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ පශ්චාත් වෛද්‍ය පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2018 2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝස ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
සංචාරක හා ඉදම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාව හරින් ප්‍රණයන්නු මැතිතුමා.
ඒ වෙනුවට කපිලතුගොරළ
මහතුමා.
ගරු කතානායකතුමනි, සංචාරක හා ඉදම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාව වෙත යොමු කරන ලද 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව සමාජික ගරු දුමින්ද දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවට යොමු කරන ලද 2004 අංක 11 දරන මුදල් පනත යටතේ නියෝග, 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නියෝග සහ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ යෝජනාව සම්බන්ධයෙන් වූ කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාජන පෙත්සම් පිළිගැනීම කුමාර වෙල්ගම් මැතිතුමා.
ගරු කතානායකතුමනි, කළුතර දකුණ දුව පන්සල පාර ඇඟිලි මාන්නවත් යන ලිපිනේ පදිංචි අසුරුමිනී තෛතසිල්ව මහතාගේ ලැබුණු පෙස්සමක් සහ ගෝවින්න පහලනාරගල වෙදවත්තගේ ලිපිනේ පදිංචි ඩී ලලිත් කුමාර මහතාගේ ලැබුණු පෙස්සමක් මම පිළිගන්නුනි.
උදේන කිනිදුගොඩ මැතිතුමා.
ගරු කතානායකතුමනි, හන්දෙස්ස පූජාගොඩ අංක 122 ඇලීර 2B ධර්ම ස්ථානයේහි පදිංචි YM චන්ද්‍රසේකර බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
සහන් ප්‍රදීප් පිතාරණ මැතිතුමා.
ගරු කතානායකතුමනි, අරණායක ගරුම්පත්ගම පන්සලවත්ත ඕරාබිලිස් හෝම් අංක D17 ධර්ම ස්ථානයේ පදිංචි UGSS බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු 20/23 මේ 21 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කාර්යක සභාව රැස්වීමේ තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. 27/2 යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඒ ප්‍රශ්නය අහන්නට පෙර මම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ තියෙන සියලුම ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන් විදුලි සේවාවන් ඒ මෙහෙයුම් කටයුතු මැයි 31 වෙනිදා සිට අත්හිටුවන්නට යනවා. විශේෂයෙන්ම පවතින මූල්‍ය අර්බුදයට විසඳුමක් හැටියට රජරට සේවය, රුහුණු සේවය, කඳුරට සේවය, යාල් FM, පිරාය FM, වයඹ රේඩියෝ, දඹාන රේඩියෝ. මම අහන්න කැමති, කවුද මේකට වග කියන්නේ? මොකද්ද හේතුව? කවුද අකාර්යක්ෂම පරිපාලනය තුළ මේ වගේ, මම හිතන්නේ ඔබතුමාලා දන්නවා, වසර ගණනාවක්, දශක ගණනාවක් මේ විශිෂ්ට සේවාව ක්‍රියාත්මක කරා. මං ඔබතුමාලගෙන් අහනවා මේ මේ පාර්ලිමේන්තුවට පොඩ්ඩක් උත්තර බඳින්න මේ කාගේ අකාර්යක්ෂමතාවය තුළද මේවා නතර වෙන්නේ කියලා. ඒ නිසා විශේෂයෙන්ම මේ වටිනා මාධ්‍ය සේවාව ඉදිරියටත් කරගෙන යන්න යම් කිසි වැඩපිළිවෙලක් යොදවන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. මේ වහලා දාන්නේ නැතුව අනිත් එක විශාල ප්‍රමාණයක් එහි සේවය කරන මාධ්‍යවේදීන් තවත් කණ්ඩායම් රාශියක් ඉන්නවා. ඉතින් මේක පිළිබඳව ඔබතුමාලගේ අවධානය යොමු කරලා මේ 31 වෙනිදා වහන්න යන දේ මොනෑම් හෝ ක්‍රමවේදයකට පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් හරි මොකක් හරි ජොයින්ට් වෙන්චර් එකක් හරි වහන්න එපා. යම් මූල්‍ය ශක්තියක් පිටතින් හරි ලබාගෙන යම් වැඩපිළිවෙලකට යන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු කතානායකතුමනි, ගරු පක්ෂ නායකතුමා විසින් මතු කරන ලද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන පිළිබඳව කාරණය විෂය භාර අමාත්‍යතුමාට යොමු කළා. අපි ඒ පිළිබඳව මුතුමාණන් පිළිතුරක් දෙන්නම්. ඒ කියපු කරුණු පිළිබඳව අපි දැඩි ලෙස අවධානය යොමු
කරනවා. ගරු කතානායකතුමනි, ඇත්තටම මේ ප්‍රාදේශීය සේවාවන් කියන්නේ මේ රටේ කලා ක්ෂේත්‍රයට විශේෂයෙන් වැදගත් වෙච්චි සේවාවන්. විශේෂයෙන් අපි කඳුරට සේවය, දැන් මහනුවර සේවය, ලොකු කරාකරුවන් විශාල පිරිසක්, ඒ වගේම රජරට සේවය කිව්වොත් ගුණදාස කපුගේ වැනි මහත්තුරුන්, මේ සියල්ලගෙම මූලාරම්භය වෙන්නේ මේ රජරට සේවය වැනි, මහනුවර සේවය, කඳුරට සේවය වැනි, රුහුණු සේවය වැනි ප්‍රාදේශීය ප්‍රජා ගුවන්විදුලි සේවා. ඉතින් මේව ඇත්තටම වහලා දාන්න උත්සාහ කරන එක තුළ අනාගතයේ මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න තරුණයන්ට අවස්ථාවක් නැති වෙනවා. අපිට මතකයි අපි පාසල් කාලේ අපිත් කලාවට එන්න මූලාරම්භය තැබුවේ ගුවන්විදුලි සේවාවන් ඔස්සේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ. ඒ වගේම උඩරට උරුමයන් පිළිබඳ ඒ අපේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂන් සභාවෙන් ආරම්භ කරන ලද ඒ උඩරට සංවර්ධන අධිකාරිය ඊට පස්සේ නැවත අධිකාරියක් බවට පත් කරනකම් උඩරට උරුමයන් පිළිබඳ ආයතනයක් බවට පත් කරලා තියෙනවා. මේ ආයතනය වසා දැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේක මම හිතන්නේ ඌව බිම්පැන්න, ඒ වගේම උඩරට කන්ද උඩරට මේ රාජධානිය තුළ සිංහල බෞද්ධ ජනතාවගේ ඒ අනාගත අභිවෘද්ධිය සඳහා විශාල වැඩ කොටසක් කරමින් පුස්තකාල, පන්සල්, වෙහෙර විහාර සංවර්ධනය කරමින් කරන ආයතන මේ සම්බන්ධයෙන් රජයේ අවධානය වහාම යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තු මහලේකම් දුරෙන් විශ්‍රාමිකේ වරුණ බණ්ඩාර ධම්මික දසනායක මහතාගේ සේවය අගෑමී යෝජනාව ඉදිරිපත් කිරීමට ඔව් විපක්ෂ නායකතුමා 27
තියෙනවා. රටේ ප්‍රශ්න වැදගත්, අනිත් ඒ ඔක්කොටම වැඩි. ගරු කතානායකතුමනි, ආණ්ඩුවගත් වැරදි තීරණයන්ගේ ප්‍රතිවිපාක අදටත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රය, ඉදිකිරීම් කර්මාන්ත ශේෂ්ත්‍රයක්, සංචාරක ශේෂ්ත්‍රයක් ඇතුළු සමස්ත ජනතාවම විඳින්න සිටිනවා. ස්වයං රැකියාලාභියාගේ ඉඳලා කුලීකරුවාගේ ඉඳලා කම්කරුවාගේ ඉඳලා සියලුම සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුණු, ඒ වගේම මහ පරිමාණයේ කර්මාන්ත කරුවා. කතානායකතුමා ඔබතුමා දන්නවා මේ හයිඩ්‍රමනී ආයතනය අවිස්සාවේල්ල මැතිවරණ කොට්ටාසේ ෆැක්ටරි එකක් වහලා ගිහිල්ලා තියෙනවා. තවත් බල ප්‍රදේශවල දේශපාලකින්ගේ බලපෑම් මත කර්මාන්ත ශාලා වැහෙනවා. විශේෂයෙන්ම පහුගිය අවුරුදු කිහිපය තුළදී රට තුළ ඇති වූ ඛේදජනක තත්ත්වය හේතු කොටගෙන බොහොමයක් ව්‍යාපාර පවත්වාගෙන යෑමේදී දැඩි අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් බොහෝ ව්‍යාපාර වැසී යාමේ වාතාවරණයක් උදා වී තිබෙනවා. වාතාවරණයක් නෙමෙයි, වැහි යනවා. ඒ ලක්ෂ ගණනකගේ රැකියාවන් ද අහිමි වීමට ප්‍රබල හේතුවක් වුණා. කෙසේ නමුත් අදටත් රජය මෙම සමස්ත කර්මාන්ත ශේෂ්ත්‍රයේහි ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් යොමු කර ඇත්තේ ඉතාමත්ම අඩු අවධානයක් බව පේනවා. මේ නිසා මෙම කර්මාන්තකරුවන් විසින් මුහුණ දෙනු ලබන ගැටලුවලට නැවතත් රජයේ නිසි අවධානය යොමු කිරීමට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර දීමේ අපේක්ෂාවෙනුත් මා විසින් පහත සඳහන් ගැටලු ඉදිරිපත් කරනු ලබනවා. ඒ නිසා මේක ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් හැටියට සලකලා අපි ඉතාමත්ම විධිමත්, ක්‍රමවත්, ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මෙරට දේශීය ඇඟලුම් සන්නාම හිමි ව්‍යාපාර ආයතන ජාත්‍යන්තර වෙළඳපොළ තුළට පිවිසීම මගින් රටට අවශ්‍ය විදේශ විනිමය වැඩි වශයෙන් උපයා ගැනීමට මහඟු රුකුලක් වන බව රජය පිළිගන්නේද? එසේ නම් මෙම ව්‍යාපාර ආයතන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත යොමු කිරීම සඳහා තානාපති කාර්යාලවල සහයෝගය ඇතිව විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු නොවේද? ඒ සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේද? ඒ මොනවාද? මෙරටට නිමියඳු මානයන සඳහා පැවති තහනම රජය ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා දේශීය ඇඟලුම් කර්මාන්තය තවදුරටත් බිඳ වැටීමට ලක් වී ඇති බව රජය නොදන්නේද? තවදුරටත් නිමියඳු මානයනය සඳහා රජය ඉඩ ප්‍රස්ථා ලබා දීමට කටයුතු කරන්නේද? එසේනම් මේ හේතුවෙන් බිඳ වැටෙන දේශීය ඇඟලුම් කර්මාන්තය රැක ගැනීම පිණිස රජය විසින් ගනු ලබන පියවර කවරේද? දැනට නිෂ්පාදන කර්මාන්තවල නියැලෙන්නේ නැන්ට කරදරයකින් තොරව සිය අමුද්‍රව්‍ය ලබා ගැනීමටත් නිෂ්පාදනයේ මීළඟ අදියර ලෙස ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා ආයෝජන මණ්ඩලයේ යටතේ නිෂ්පාදන කටයුතු සඳහා ලියාපදිංචි වී ව්‍යාපාර ආරම්භ කිරීමට පනව ඇති සීමාව වන ඩොලර් ලක්ෂ පහක සීමාව ඩොලර් ලක්ෂයක් දක්වා අඩු කිරීම මගින් සිදු කළ හැකි වෙනවා. ඒ තුළින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ස්ථාවර කිරීමට අපනයන කර්මාන්ත ලෙස වැඩිදිනු කිරීමට අවස්ථාව ලබාගත හැකි වෙනවා. ගරු කථානායකතුමනි, දැනට ලක්ෂ පහක සීමාවක් තුළ තමයි මේ BOI ප්‍රොජෙක්ට්ස් ක්‍රියාත්මක කරන්නේ. ආයෝජක ඉල්ලීමක් කරනවා රටට මුදල් අවශ්‍යතාවය තිබෙන මොහොතක මේ ප්‍රමාණය අඩු කරලා වැඩිවිඩියෙන් කර්මාන්ත කරුවන්ට යම්කිසි උත්තේජකයක් ලබා දෙන්නේ කියලා මේ ව්‍යාපෘතිවලට ප්‍රවේශ වන රජය මේ සඳහා අවධානය යොමු කරන්නේද? ඉහළ බැංකු පොලි අනුපාතයන් නිසා ලබාගත් බැංකු ණය වාරික ගෙවීමට නොහැකිව සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශේෂ්ත්‍රයක්, ඉදිකිරීම් කර්මාන්ත ශේෂ්ත්‍රයක්, සංචාරක ශේෂ්ත්‍රයක් ඇතුළු සමස්ත ජනතාවම පීඩාවට පත්ව තිබෙනවා. ඉදිරියේදී මෙම ණය පොලි අනුපාතයන් පහළ දැමීමට රජය අපේක්ෂා කරන්නේ. එසේනම් මේ කවදා වන විටද? කොපමණ ප්‍රතිශතයකින්ද මෙම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකු මූල්‍ය ආයතන මගින් ලබාගෙන ඇති ණයවලින් අඩුම ගණනේ 30%කවත් ඒ ප්‍රමාණයක්වත් කපා හැරීමට හැකියාවක් තිබේද? අපිට අහන්නට ලැබෙනවා ලොකු ලොකු ධනකුවේරීන් ලබාගත්තු ණය බොල් ණය හැටියට හඳුන්වලා ඉවත් කරනවා කියන එක බොහෝ තැන්වල කියවෙනවා. එහෙනම් ඒ අයට දෙනවා නම් ඒ වරප්‍රසාදය ඇයි අපේ රටේ අති විශාල ප්‍රමාණයක් දළදේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන 40-50ක් පමණ දායකත්වය ලබා දෙන සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ණය ප්‍රශ්නයටත් තිරසර විසඳුමක් ලබා දෙන්නට ඇයි අපොහොසත් වන්නේ? ඇයි ඒ අයගේ ණය කපා හරින්නට යම්කිසි පියවරක් නොගන්නේ? 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රධානී කරන ලද ණය අය කර ගැනීම විශේෂ විධිවිධාන පනත පරාටේ නීතිය මගින් ලබා දී ඇති බලතල 90 උකසට තබා ඇති දේපළ අධිකරණ තීරණයන් ලැබීමට ප්‍රථමයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමයක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණ නිසා ඇති වූ තත්ත්වයන් මත පීඩාවට පත්ව සිටින ව්‍යාපාරික ප්‍රජාව තවදුරටත් අසරණ භාවයට පත් කරමින් මෙම පරාටයේ නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම යුක්ති සහගත වන්නේද? ණය වාරික ගෙවීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවට තවදුරටත් සහන කාලයක් ලබා දිය යුතු නොවන්නේද? කරු කථානායකතුමනි, ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා දැන් පස්සේ මොරටෝරියම් එක අවසන් වුණා. මොරටෝරියම් එක අවසන් වුණ දවසේ ඉඳලා පරාටයේ නීතිය ක්‍රියාත්මක කරලා සිය ගණනක් කර්මාන්ත ශාලාවල ඒ කර්මාන්ත කරුවන්ට තමන්ගේ දේපළ අහිමි වෙලා තිබෙනවා, තමන්ගේ කර්මාන්ත අහිමි වෙලා තිබෙනවා, තමන්ගේ මූල්‍ය ප්‍රාග්ධනය ඒ වගේම ඇසට්ස් ටික අහිමි වෙලා තිබෙනවා. මේක ඉතාමත්ම අසාධාරණ ක්‍රියාවක්. ඒ නිසා විශේෂයෙන් මම අහන්න කැමති මෙම පරාටයේ නීතිය සඳහා නව සංශෝධන ගෙනීමට හෝ වසර කිහිපයකට අත්හිටුවීමට රජය කටයුතු කරන්නේද? එසේනම් මේ සඳහා මේ වන විට ගෙන ඇති පියවරන් කවරේද? කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබාගත් ලීසින් ණය ගෙවීමට ප්‍රමාද වූ අවස්ථාවන්හිදී මූල්‍ය ආයතන විසින් තර්ජනාත්මක ලෙස වාහන පැහැර ගැනීම කටයුතු ඉතා ශීඝ්‍රයෙන් සිදු කරනු ලබනවා. දරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා මේ සීසර්ලා කියලා කොට්ටාසයක් වාහන සීස් කරනවා. ඇත්ත වශයෙන්ම නිත්‍යානුකූලව එහෙම කරන්නට එයට කිසිම අයිතියක් නැහැ. ඒ නිසා විශේෂයෙන් මම අහන්න කැමති ණය වාරික නොගැවීම නිසා මේ ආකාරයෙන් වාහන පැහැර ගැනීම සඳහා මෙරට නීතිමය ප්‍රතිපාදන පැවතින්නේද? ඒ කුමන නීති යටතේද? එසේ නැතිනම් මූල්‍ය ආයතන විසින් සිදු කරනු ලබන මෙවැනි ක්‍රියාවන් නතර කරලීමට රජයේ මැදිහත් විය යුතු නොවන්නේ? දැනට ලංකාවේ සංචාරක කර්මාන්තයේ බහුතරයක් නියෝජනය කරනු ලබන්නේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයි. නමුත් ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ තීන්දුව ගන්න ලබන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජනය කරනු ලබන්නේ මහා පරිමාණයේ හෝටල් හා සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් සුළු කොටසක් පමණයි. සංචාරක කර්මාන්තයේ බහුතරයක් නියෝජනය කරන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට මෙහි නියෝජනයක් ලබා දීමට රජය කටයුතු කරන්නේද? ඒ සඳහා සංචාරක කටයුතු පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගන්නේද? ඒ වගේම මේ සංචාරක ශේෂ්ත්‍රයේ නියැලෙන කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් වෙනුවෙන් යුක්තිය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. අවසාන වශයෙන් ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්න සියල්ලක්ම මම ඇහුවේ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම විපක්ෂයේ පක්ෂවල එකමුතුව වෙත කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවටම ඇවිල්ලා ඒ අදහස් ඉදිරිපත් කරා. සුසන්ත ලියනාරච්චි, ටානියා අබේසුන්දර, ආචාර්ය සරත් බුද්ධදාස, ඒ වගේම යෝගේශ්වරන් පරමනාදන්, ලලන්ත වතුදුර, නිලූෂ කුමාර, සංජය මහවත්ත එතුමන්ලාගේ යෝජනා මම මේ සභාගර්භයේ රජයේ වෙත ඉදිරිපත් කරා. මම අහන්න කැමති මේ රටේ විශාල ප්‍රමාණයක් ව්‍යාපාරවල නියැලෙන කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට ඔබතුමන්ලා ලබා දෙන සහය කුමක්ද කියන එක ගැන මේ ප්‍රශ්නවලට උත්තර මගින් ලබා දෙන්නේ කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
ඔව්, ගරු කථානායකතුමා, විපක්ෂ නායකතුමා 5:24 තමයි මේ ප්‍රශ්න 5:24 තමයි ඉදිරිපත් අහලා තියෙන්නේ. කර්මාන්ත ප්‍රශ්න 7ක් තියෙනවා. 7න් 3ක් මුදල් අමාත්‍යාංශයට, 1ක් සංචාරක අමාත්‍යාංශයට, 3ක් තියෙනවා අපේ කර්මාන්ත අමාත්‍යාංශයට. අද ඇමතිතුමා නැතිවද ප්‍රශ්න 3කට පිළිතුරු දෙන්න කියලා මට රාජ්‍ය ඇමතිවරයා හැටියට මට කිව්වා. මගේ පළවෙනි ප්‍රශ්න 3ට විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු 3 කර්මාන්ත අමාත්‍යාංශයට ඇයිති ප්‍රශ්න 3ට පිළිතුරු දෙන්න සූදානම්. ගරු කථානායකතුමනි, මෙරට දේශීය ඇඟලුම් සන්නාම හිමි ව්‍යාපාර ආයතන ජාත්‍යන්තර වෙළඳපොළ තුළට පිවිසීම මගින් රටට අවශ්‍ය විදේශ විනිමය වැඩි වශයෙන් සපයා ගැනීමට මහඟු රුකුලක් වන බව රජය පිළිගන්නේද? ඔව්. 2, මේ සඳහා රජය විසින් මේ වන විටත් පියවරගෙන තිබේද? ඒ මොනවාද? එසේනම් ව්‍යාපාර ආයතන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත යොමු කිරීමට සඳහා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව විධිමත් ක්‍රමදෙදයක් සකස් කළ යුතු නේද? ඔව්. මේ සඳහා රජයේ විසින් මේ වෙනි විටත් පියවරගෙන තිබේද? මොනවාද? වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ යටතේ වන වාණිජ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇත. එසේම පේෂකර්මා ඇඟලුම් උපදේශක කමිටු සමග ඒකාබද්ධ අදාළ තීරණ ගැනීමට කටයුතු කරමින් සිටී. මෙරට මිනි ඇඳුම් ආනයනය සඳහා පැවති තහනම රජයේ ඉවත් කරීමට කටයුතු කිරීම නිසා දේශීය ඇඟලුම් කර්මාන්තය තවදුරටත් බිඳ වැටීමකට ලක්වී ඇති බව රජය නොදන්නේද? තවදුරටත් නිමි ඇඳුම් ආනයනය සඳහා රජය ඉඩ ප්‍රස්ථාව ලබා දීමට කටයුතු කරන්නේද? එසේනම් මේ හේතුවෙන් බිඳ වැටෙන දේශීය ඇඟලුම් කතාර රැක ගැනීම පිණිස රජය විසින් ලබන පියවර මොනවාද? 2022/8/23 දී ගැසට් පත්‍රය අනුව ඇඟලුම් ක්ෂේත්‍රයේ අයත් අයිතම් ආයතන 238ක් පමණ ආනයන තහනමට ලක් කර තිබුණද දේශීය කර්මාන්තකරුවන් හා රාජ්‍ය හා වෙනත් ආයතන රැසක්ගේ ඉල්ලීම මත විශේෂ අධ්‍යයනයකින් හා මුදල් අමාත්‍යාංශය ආනයන අපනයන පාලක ජනරාල්ගේ නීති රෙගුලාසි මත 2022/9 දින ඇති ගැසට් පත්‍රය මගින් එම ආයතන 30ක් පමණ ආනයන තහනම ඉවත් කර ඇත. කෙසේ නමුත් මෙම ආනයන තහනම ඉවත් කිරීමේදී දේශීය කර්මාන්තයට අගතියක් නොවන පරිදි එම කටයුතු සිදු කිරීමට වග බලා ගැනී. කෙසේ වෙත ඇඟලුම් කර්මාන්තය මෙන්ම සියලු දේශීය කර්මාන්ත රැක ගැනීම පිණිස ඒ සඳහා මෙම අමාත්‍යාංශ ප්‍රතිපත්ති සකස් කිරීම හා වැඩසටහන් දියත් කිරීම කටයුතු කරයි. අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන කිරීම සඳහා ITEP වැඩසටහන මගින් මුදල් බදු වලින් තොරව ඇඟලුම් කර්මාන්ත අංශයේ නිෂ්පාදන අමුද්‍රව්‍ය ලබා දීමටත් අපනයන ප්‍රවාදන කිරීම එසේ ඇඟලුම් ක්ෂේත්‍රයේ විශේ෷ සහනකමයන් ලෙස INFEAC වැඩසටහන හඳුනා දී ඇත. එය ඇඟලුම් ක්ෂේත්‍රයේ තුළ විදේශ වෙළඳපොළ තරණය කිරීම සඳහා බදු ගෙවීමකින් තොරව අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ක්‍රියාවලියකි. ගරු කථානායක තුමනි, ඇඟලුම් හා රෙදිපිලි ආශ්‍රිත කර්මාන්ත සඳහා උපදේශ කමිටුව පිහිටවා ඒ තුළින් කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගුකාලීන සැලස්මක් උපාය මාර්ග ප්‍රතිපත්ති සකස් කිරීම, උදාහරණයක් ලෙස කර්මාන්ත ශාලා කරුවන්ගේ ඉල්ලීම මත වඩාත් ව්‍යවහයන් තුළ පවතින රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට රජය යෝජනා කිරීම හා එම දිව්පාර්ශ්වික වෙළඳ ගිවිසුම් හා ඒකාබද්ධ වෙළඳ හා ආර්ථික සහයෝග ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා තීරුබදු රහිත හා අවම තීරුබදු පදනමක් මත නිෂ්පාදන වැඩ වැඩි ප්‍රමාණයක් සඳහා වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව සැලසීම. කර්මාන්ත අමාත්‍යාංශ හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් 2023 වර්ෂයේ පවතින ලබන කර්මාන්ත ප්‍රදර්ශනයේදී ඇඟලුම් කර්මාන්ත ශ්‍රේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත. එහිදී නව නිෂ්පාදන හා නවීන යන්ත්‍ර සූත්‍ර ප්‍රදර්ශනය සඳහා අවස්ථාව සලසා දී ඇත. තවද මේ ප්‍රදර්ශනය සමගම අපනයන සංවර්ධන මණ්ඩලය සමග සම්බන්ධ වී විදේශ ගැනුම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීම අවස්ථාවද සලසා දී ඇති අතර විදේශ අමාත්‍යාංශය හරහා විදේශ දූත මණ්ඩල දැනුවත් කර ආයෝජකකින් ගැනුම්කරුවන් මෙරට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටි. කර්මාන්ත අමාත්‍යාංශයේ අයවැය තුළ සම්මුත වූ තව ව්‍යාපෘතියක් වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන් මුල් කර ගනිමින් පරේෂණා නව නිපයුම් වාණිජකරණය කිරීම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමයි. මේ විනිට මෙම වැඩසටහන තවත් අධිරේකින් ලෙස මෙම වසරේ තුන්වන කාර්තුවේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඇඟලුම් ක්ෂේත්‍රයේ ආශ්‍රිත පරේෂණා නව නිපයුම් වාණිජකරණය කිරීම වැඩසටහන සලස් කර ඇත. ඒ මගින් නව නිෂ්පාදන ඵලදායිතාව මෙන්ම කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකි ක්‍රම නවීන යන්ත්‍ර සූත්‍ර හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර ඒ මගින් කර්මාන්තකරුවන් අපනයන වෙළඳපොළ සාර්ථක තීරණ ගැනීමට හැකිවනු ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේ වාණිජ දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ විදේශ වෙළඳ ප්‍රදර්ශනයක් විදේශ වෙළඳපොළවල් ව්‍යාපෘති සංචාරකවලින් සම්බන්ධ වීමට දේශීය ව්‍යාපෘති අවස්ථාව සලසා දී ඇත. තරුණ කාන්තා ව්‍යවසායකින් 1000ක් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති කර්මාන්ත අමාත්‍යාංශ මගින් ආරම්භ කර ඇති අතරේ මූලික අධිර ගම්පා දිස්ත්‍රික්කයේ මුල් කරගෙන තරුණ ව්‍යවසායකින් 100ක් ඵලදායිතී සංකල්ප පදනම් මත තාක්ෂණික හා වෙළඳපොළ උපදේශක ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධන කිරීම බලාපොරොත්තු වන අතර ඒ මගින් වෙළඳපොළ සඳහා ඔවුන් යොමු කරනු ලැබ සකස් කර ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ එක්ව ප්‍රතිපිලි නිෂ්පාදනය සඳහා එරවුල් ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ස්ථාපිත කිරීමට ඇති මගින් ආයෝජන රැසකට කර්මාන්ත ආරම්භ කිරීමට හැකියාව ලැබුණු ඇත. එසේම ඇඟලුම් කර්මාන්තය සඳහා ප්‍රතිපිලි ආනයනය විදේශ විනිමය අඩු කර ගැනීමට හැකිවනු ඇත.
මම මේ අපේ ධම්මික දසනායක මැතිතුමාගේ ස්තුති යෝජනා ඒක ප්‍රමාද කරන්න හදන නෙවෙයි. නමුත් මම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට ගෙනෙන්න කැමති සති ගණනාවක් ෆිනෑන්ස් කමිටි එකේ චෙයාර්මන්ෂිප් ප්‍රශ්නය, මුදල් කාරක සභාවේ සභාපති ප්‍රශ්නය විසඳුනේ නැහැ. කල් දමමින් කල් මරමින් අනීතික ලෙස ප්‍රෝටම් චෙයාර්මන්ලා පත් කරගෙන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මේ ප්‍රශ්නේ විසඳීම උදෙසා අපි ගරු කථානායකතුමාට මැදිහත් වෙන්නේ කියලා ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීමෙන් පසුව ජනාධිපතිතුමත් මේ පිළිබඳව හොයලා බලලා කබීර් හෂින් මැතිතුමත් හර්ෂඩ් සිල්වා මැතිතුමත් එක්ක සාකච්ඡා කරලා ජනාධිපතිතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා. කිසි ගැටලුවක් නැහැ මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට හර්ෂිත සිල්වා මැතිතුමා පත්කරන එකට රාජ්‍ය පාර්ශ්වය එකඟයි කියලා. මේ බලාගෙන හිටියා ඊයේ දවසේ සිලෙක්ෂන් කමිටි එක ඒ කියපු යෝජනාව කාගේවත් යෝජනාවක් නෙමෙයි, විධායක ජනාධිපතිවරයාගේ යෝජනාව, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ යෝජනාව. ඒක ක්‍රියාත්මක වෙයි කියලා ඊයේ දවසෙත් ක්‍රියාත්මක වුණේ නැහැ. මම අහන්න කැමති මේ ආණ්ඩුව අස්සේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මේ ජනාධිපතිවරයා කියන දේ ඉෂ්ට නොකරන්නටත්? එහෙම නැත්නම් ජනාධිපතිවරයා මේ නිකන් මේ වැරදි ප්‍රකාශයක්ද කරේ? අගමැතිවරයාවයි මං හිතන්නේ ඔබතුමාවයි කැඳවලා දෙන්නත් එක්කම සාකච්ඡා කරා. මොකද්ද මේ නටන නැතිල?
මොකද මෙච්චර මේ හර්ෂට සිල්වව පත් කරන්න තියෙන අමාරුව? මොකද මේ විහිළුව? මෙච්චර බංකොලොත් රටක්, මේ බංකොලොත් රටක මුදල් කාරක සභාවට තමන්ගේ අතකොළුවන් තමන්ගේ කේවට්ටෙන් පත් කරලා කිසිම විශ්ලේෂණයක් නැතුව වාර්තා අනුමත කරගෙන මෙහෙමද දෙන්නේ ආදර්ශය? ඒකනේ තමුන්නාන්සලා ජනාධිපතිවරයාගේ නියෝගෙත් ක්‍රියාත්මක කරන්න ඇහි කියන එකද කියන්නේ? ගරු කතානායකතුමනි, කරුණාකරලා මේකට මැදිහත් වෙන්න. මේක ගැන අපි සාකච්ඡා වලට එන්නේ නැහැ, තව සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ජනාධිපතිවරයා නියෝගයක් දීලා තියෙනවා. ජනාධිපතිවරයාගේ නියෝගේ ක්‍රියාත්මක කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමත් ගරු සභානායකතුමත් කරුණාකරලා කටයුතු කරන්නයි කියලා මම ගෞරවයෙන් මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.
ඔව්. තානායකතුමනි, මේ පිළිබඳව කාරණා පැහැදිලි කරන්න ඕනේ. මම දන්නේ විපක්ෂ සංවිධායකතුමා එතුමාව දැනුවත් කරේ නැද්ද කියලා මේ කාරණාව සම්බන්ධයෙන්. එහෙමනම් එතුමාලා අතර අර්බුදයක් තියෙනවායි කියලායි මට හිතෙන්නේ. ඊයේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච සාකච්ඡාවේදී ඊට පෙර සැසීමේදී විපක්ෂයෙන් ඉල්ලීමක් කළා තිබ්බා, අලුත් නම් දෙකක් දෙපැත්තෙන් දාලා කෙනෙක්ව නම් කරන්න හෝ යම් යෝජනා දෙකක් ඉදිරිපත් කළා තිබුණා. ඒ පිළිබඳවත් අපි කතා කරා. ලක්ෂ්මන් කිරෑල්ල විපක්ෂ සංවිධායකතුමා ඒකත් ඉවත් කරගත්තා. අපිත් ඒකට එකඟ වුණා. ඔබතුමා කිව්වා වගේ ජනාධිපතිතුමා ඒකට එකගතාවේ දීලා තියෙනවා. නමුත් කමිටුවේ යම් යම් මන්ත්‍රීවරු අතර ඇතු වෙච්චි සාකච්ඡාවලදී අපිට හර්ෂ සිල්ලා මහත්මයා මන්ත්‍රීතුමා පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් එතුමාගේ යම් යම් ක්‍රියාකලාප පිළිබඳව අපේ මන්ත්‍රීවරුන්ට පොඩි කන්සර්න් එකක් තියෙනවා. මොකද අපි දැක්කයි ජනකරත්නායක මෙතුමාලා එතුමා වෙනුවෙන් පෙනී හිටිනකොට එතුමාගේ පැටිගිරිය කතා කරනකොට කතා වෙච්චි දේවල්. ඒ නිසා එතුමාලා අපිට ඒ මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා. එතකොට කමිටුවට තමයි මේක වගකීම තියෙන්නේ, විපක්ෂයට හෝ ආණ්ඩු පක්ෂයට නෙමෙයි. ඒ නිසා තමයි අපි ඉල්ලීමක් කරේ ජනාධිපතිතුමා ඒකට එකගතාවේ දෙනවා නම් අපේ මන්ත්‍රීවරු ඉල්ලීමක් කරා ජනාධිපතිතුමාත් එක්ක ඒක සාකච්ඡාවක් කළා. එතුමාගේ ඒක කොහොමද මේක යන්න ඕනේ පිළිබඳව කතා කරලා සහ එකගතාවේ යන්න. මේක නැතුව සාකච්ඡාවට එන්නක මෙතන ඔබතුමාලා නැවිත් ඉන්න පුළුවන්. ඒකට කිසි ගැටලුවක් නැහැ. හැබැයි එහෙම ඔබතුමාලා රටට ඇහෙන්න කියනවා මේක අපි සම්මුතියේ වැඩ කරන්න ඕනේ, හරි එහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න කියලා මාධ්‍යයට කතා කරනවා මේ. හැබැයි ඇත්ත වශයෙන්ම යථාර්ථය කරු කතානායකතුමනි, මේක එකගතාවෙන් වැඩ කරනවා නම් අපි අතර එකගතාවකින් වැඩ කරගෙන පුළුවන් පසුබිමක් හැදෙන්න ඕනේ. එකක් මෙතන කියන්නයි එළියට ගිහිල්ලා හොරෙන් ජනාධිපතිතුමාව විපක්ෂ නායකතුමා හම්බෙලා වෙනම කතා කරන්නයි. එහෙම කරපුනකොට මේක හරියන්නේ නැහැ නියෝජ මුලාසන කතානායකතුමනි. ඒක නිසා අපි සත්භාවයෙන් ඊයේ කිරියල්ල විපක්ෂ සංවිධායකතුමාට කිව්වේ සත්භාවයෙන් අපි කිව්වේ මේක හොඳයි. එහෙමනම් ජනාධිපතිතුමත් එක්ක වෙන එකගතාවයන් එක්ක අපේ කමිටුව තීන්දුව කරන්න ඕනේ. මොකද ජනාධිපතිතුමා වෙන පක්ෂයක නියෝජනය කරන තනි කෙනෙක් එතුමා හැමතිස්සෙම කියනවා මෙතන ආණ්ඩුවක් ගෙනියන්නේ වෙනම විදියකට. එතකොට අපි එකගතාවයකට ආවේ නැත්නම් මේක තවත් අර්බුදයට ඉස්සරහට යනවා. ඒ නිසා ඒ එකගතාවෙන් කටයුතු කරන්න ඕනෙ හින්දා තමයි අපි යෝජනා කරේ අපේ කමිටුවත් ජනාධිපතිතුමාට ගෙනල්ලා. හර්ෂ මහත්මයා ගිහිලා තිබුණා ජනාධිපතිතුමා හම්බෙන්න, අයිත් හම්බෙලා එකගතාවේ වුණා. ඊපස්සෝ කීවරයි ඔක යන්න පුළුවන්. නැතුව මේ එක එක මන්ත්‍රීවරුන්ට සභාපතිවරු ආඩි වෙන අයට නරක විදියට කතා කරන එක වැරදි. කවුරු හරි කිව්වොත් විපක්ෂ නායකයාට කොණ්ඩපන්නේ එහෙම කිව්වොත් අපි ඒකටත් විරුද්ධයි. ඒක වෙනම කතාවක්. එහෙම කියන්න බෑ ඒක කිව්වත්. ඒක නිසා එහෙම කියන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා.
ඔව්. අමාත්‍යයේ සාකච්ඡාව සහභාගී වුණා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක කියන්නේ මේ මන්ත්‍රීවරු විරුද්ධයි කියලානේ. එහෙම ස්ථාවර නියෝග වල නෑ. කොහෙද තියෙන්නේ මන්ත්‍රීවරු විරුද්ධ වුණාම මේ මේ සභාපතිවරයා පත් කරන්න බෑ කියලා? ඒ ස්ථාවර නියෝග වල නෑ. ස්ථාවර නියෝග වල තියෙන්නේ ගරු කතාට ඇතුළුමනි ඒ අදාළ කමිටුව. මම ඔබතුමාට ඊයේ පෙන්නල් දුන්නා කමිටි මීන්ස් පාර්ලිමේන්තු. කමිටි කියන්නේ පාර්ලිමේන්තුවක්. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙමනවා වගේම ස්ථාවර නියෝග අඩුව කමිටුව ස්ථාවර නියෝග වලට පටහැනිව ක්‍රියා කරන ඔබතුමාට මැදිහත් වෙන්න අයිතියක් තියෙනවා. ඉතින් ඔබතුමාට ඒ අයිතිය තියෙන්නේ මේ මන්ත්‍රීවරු විරුද්ධයි කියලා හරි කතාවක්ද? කොහෙද තියෙන්නේ ස්ථාවර නියෝග වල මන්ත්‍රීවරු විරුද්ධ වුණා සභාපතිවත් කාට බෑ කියලා? කොහෙද තියෙන්නේ? you show me the section.
අපි ඊයේ එකඟ වුණා.
මේ
අපි ඊයේ එකඟ වුණා කිසියම්
මේ කැලෑ නීතියනේ. මෙතුමා කතා කරන්නේ කැලෑ නීතිය. Law of the jungle.
මනි ඔබතුමාත් මම මේ කියන්නේ මේ ස්ථාවර නියෝග වල තියෙනක අපි හොදාකාර ඊයේ සාකච්ඡා කරා. ඒක තියෙන්නේ ඒ කමිටුවෙන් බෞතරේ කැමැත්තට. එතකොට අපි බෞතරේ කැමැති වෙන්න එකගතාවයකට යන්න පුළුවන්. මේ කැලෑ නීතිය කියලා ඔබතුමාත් ඒ කැලෑ නීතිය තියෙක ගුණානේ. ඔබතුමායි සාකච්ඡාවේදී එක ගුණානේ.
මම නමක් කිව්වේ නෑ නමක් කිව්වේ නෑ
කිරියල් මත
පත්තු පත්තු වෙන කල්යන උදේ පාන්දර අප දැන් පාර්ලිමේන්තුව පත්තු කරන්න ඕන නැත්නම් හරියන්නේ නෑ මේ ගරු කතා නායකතුමනි අපේ අපේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගේ තර්ක උනේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කැපිටිරිය හතරද සිල්වට කියලා. එහෙම දෙයක් ස්ථාවර නියමුල නැහැ. ඒකයි මම කිව්වේ. ඔබතුමා ඔබතුමාට අයිතියක් තියෙනවා කැපිටුවට අයිතියක් තියෙනවා. ඉතරයි.
අපි ඔක ඊළඟ රැස්වීමේද කතා කරමු.
නෑ ගරු කතා නායකතුමනි.
ඊළඟ රැස්වීමේද අපි
කතා කරමු.
ඔයි පක්ෂ නායකතුමනි.
දැන් ඇත්ත වශයෙන්ම ඔබතුමා හොදාකාරවම දන්නවා මුදල් කමිටුව ක්‍රියාත්මක වුණු ආකාරයත් දැන් ක්‍රියාත්මක වෙන ආකාරයත් මට කියන්න ඔබතුමා හර්ෂ ඩිසිල්ව මැතිතුමා හරි එක්ස්ටර්නල් ඒ කියන්නේ බාහිර ආධාර උපකාර අරගෙන මේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි වලට එක රුපියලක් එක සතයක් පාඩු වෙන්නේ නැතුව ඒ සංවිධානත් සම්බන්ධ කරගෙන වර්ක්ෂොප්ස් පවත්වලා මේ 225ට මේ වර්ක්ෂොප්ස් වලට ආරාධනා කරලා ඒව තුල අපි පක්ෂ බෙහෙදයක් නැතුව ප්‍රතිපත්ති මත සාකච්ඡා කරලා වාද විවාද කරලා යෝජනා චෝදනා කරලා ඔක්කොටම වැඩිය නොදන්න දේ අවබෝධ කර ගැනීම දැනුමක් ලබා ගැනීම ඒ අතිවිශාල කාර්යයක් වෙලා තියෙනවා. දැන් මේ පහුගිය සති ගණනාව තුල මොකක්ද වෙලා තියෙන්නේ? ඇත්තටම ගරු කතානායකතුමනි වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? මේකට තමයි කියන්නේ intellectual jealousy කියලා. knowledge jealousy මේ කවුරු හරි මිනිස්සෙක් මොකක් හරි හොඳ දෙයක් කරනකොට ඒකනේ මේ රට වංකලොත් මෙයාට කරන්න දෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ එක එක කේවට්ට යොදාගෙන එක එක මේ මුදල් රෙගුලාසි අනුමත කරගන්නවා. මං අහන්න කැමති එක දෙයක් ගරු අගමැතිතුමාගෙන් ජනාධිපතිවරයා ඔබතුමාටත් සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාටත් දෙන්නලා කබීර් හෂිම් මැතිතුමයි හර්ෂ ඩිසිල්ව මැතිතුමයි එක්ක සාකච්ඡා කරලා ඒ ආපු එකඟතාවය ක්‍රියාත්මක කරන්නට ඔබතුමන්ලට බැරිද හැකියාවක් නැද්ද උත්තර දෙන්න. මට මේකට ඇත්තම ඇත්තම කතා කරනනම් මේ ඔබතුමාට කතා කරන්න අයිතියක් තියෙනවා මට අයිතියක් නැහැ ඔබතුමා කතා කරන්න නතර කරන්න. මේ සාකච්ඡාවට භාජනය වුණේ ඔබතුමා නෙවෙයි ප්‍රසන්න මැතිතුමා නෙවෙයි ගරු අගමැතිතුමත් ගරු සුසිල් ප්‍රේමචන්ද මැතිතුමත් ජනාධිපතිතුමා ගෙන්නලා කිව්වා ඔව් මම කබීර් එක්කයි හර්ෂ එක්කයි සාකච්ඡා කරා හරි දැන් ෆිනෑන්ස් චෙයාර්මන් හැටියට ෆිනෑන්ස් කමිටි චෙයාර්මන් හැටියට මෙතෝපත් කරන්න කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝගේවත් ක්‍රියාත්මක කරන්නට අපොහසත් අගමැතිවරයෙක් ඉන්නේ. මම අහන්න කැමති අගමැතිතුමාගෙන් මේක නෑ නෑ ඔබතුමා මේ ඒකමකින් නේ මම අහන්නේ ඔබතුමාගෙන්. ඔබතුමා උත්තර දෙන්න. ඔබතුමාට බැරිද ජනාධිපතිවරයාගේ ඉල්ලීම හෝ නියෝගය ක්‍රියාත්මක කරන්න?
ඔව් ගරු එමෙතුමා අපි මේක මේ ප්‍රශ්නේ තවත් කාලය නාස්ති කරන්නේ නැතුව අපේ කතා කරලා විසඳගනිමු. ඔව් මිනිස්සු කියන්නේ.
ගරු කතානායකතුමනි අපේ මහලේකම්තුමා විශ්‍රාම ගිහිල්ලා එතුමගේ සාකච්ඡාව සහ එතුමට උපහාර පිළිදීම තමයි මේ වෙලාවේ තියෙන්නේ. මේක පටන් ගන්නකොටම කිටි වෙලාවකට කියලා ඉලගෙන very short අපි නම් දන්නවා යාගේ short මොකද්ද කියලා. හැබැයි එහෙම පටන් අරගෙන මේ ඇදගෙන යන කතාව ඉතාමත්ම අසාධාරණයි. මේ පාර්ලිමේන්තුවේ ගරු කළ යුතු සම්ප්‍රදායක තියෙන කාරණාවක් මේ විදිහට ඇදගෙන යන එක. නීතිමය කාරණා කියලා නීතිය දන්නා තරම ගැන මම මේ පාර්ලිමේන්තුවේ සඳහන් කරා 1992 ගුවන්තොටුපළෙන් බහිනකොට ඊළඟ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධව අහපු කතාවේ ඉඳලා. ඒක නිසා නීති කතා කරන්නේ නැතුව මේ දැන් තියෙන වැඩේ කරලා ඊට පස්සේ හරියාකාරව කරමු.
කොමිස්සුටි මට මේ තිස්ස විතර මැතිතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය ගන්න.
ඔව්. බොහොම ස්තුති කතානායකතුමනි කියන්නේ මම ඒක ඉංග්‍රීසියෙන් බදාපහසුයි ඉදිරිපත් කළොතින් කියන්නේ මට පාර්ලිමේන්තුවට මේ සියලු කටයුතු කරන කාර්යාලය තියෙන්නේ යුනියන් ප්ලේස් එකේ. යම් පුද්ගලයෙක් ඒකේ යතුරු අතට අරගෙන මට ඇතුළු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මට ඒකේ තියෙන දේවල් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ තත්ත්වය ගැන මම මේ ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා. අපේ මේ වරප්‍රසාද කොමිටියට මේ ගැන මේ මට ඉදිරිපත් කරලා විසඳුමක් ලබා ගන්න මාර්ගයක් සැලසුවොත්.
ගොමිසුති. මොකද ප්‍රශ්නේ මොකද?
නායකතුමා, දැන් තේරීම් කාලක සභාවේ කාර්යභාරයේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විටින් විට රීති හදලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ යම් නියෝග ගන්නවා නම් ඒව නිවැරදි කරන්න. මට මතකේ නෑ අංකේ කියන්න. සමහර පාර්ලිමේන්තුව වෙනතට කියනවනම් ඒක නිවැරදි කරලා ගන්නත්
පුළුවන්.
ඒක මම කියන්න හදන්නේ මේ අපේ මනුෂ්‍ය නායකකාර අමතුමා.
හරි, එතන ප්‍රශ්නේ.
එතුමා ටයිකෝඩ් දාගෙන ඇවිල්ලා එතුමා පෙන්වන්න හදනවා මේ ස්ථාවර නියෝගවල තිබෙන රීති වෙනස් කියලා. ඒක මම කියන්නේ දැන් අපේ 114 ගත්තොත් තියෙන තමුන්නාසේ තමයි ඒක මුලසලා දාලා. හැකි ඉක්මනින් මේ කාරක සභාවල වේගී තියෙන විදිහට හැකි ඉක්මනින් මේ වචන අයින් කරන්න. දැන් කොච්චර කාලයක් ගිහිල්ලාද මේ අවශ්‍ය කාරක සභාවේ ඒ සංහිතිය නම් කිරීමේ හයිය ශක්තිය නීතියානුකූලභාවයේ තියෙන එතන.
ඒක්ෂාකරු
කතානායකතුමා අවසන් කාලයට දෙන්න. දැන් කතානායකතුමා දැන් රීති ප්‍රශ්නේ අහලා මගින් කිව්වොත් ඒක
ගුණාත්මක නෑ ඔතන.
මම අවසන් කරනවා. ඒ නිසා මම කියන්නේ
දැන්
කවුරුත් මේ පැත්ත ඉඳලා ඒ පැත්තට ගිහලා ඇමතිකම ලැබුණාට පස්සේ ඒ වත්ත වර්ණනා කරන්න තමන්ගේ සාක්කුව ගත්ත අපි කියන්න පුළුවන්.
හරි, අපි ඒක කතා කරමු. පාර්ලිමේන්තු මහලේකම්තුරේ විශ්‍රාමිකේ වරුණ බණ්ඩාර ධම්මික දසනායක මහතාගේ සේවය අගයීමේ යෝජනාව ගරු සභානායකතුමනි යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර සභාමේසි අසුන් ගැනීම සඳහා අරුණ බණ්ඩාර ධම්මික දසනායක මහතාට ආරාධනා කිරීම පිණිස සභාවේ අවසරය ඉල්ලා සිටිමි. සභාව එකඟද?
ගරු කතානායකතුමනි,
සභාව එකඟද?
ඊළඟට න්‍යායපත්‍රයේ
සභානායකතුමා යෝජනා ඉදිරිපත් කරන යෝජනා ඉදිරිපත් කිරීම සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ මහලේකම්, සහකාර මහලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් වශයෙන් වරුණ බණ්ඩාර ධම්මික දසනායක මහතාගෙන් පුරා වසර 29ක් මුළුල්ලේ ඉටු වූ අගනා සේවය මෙම පාර්ලිමේන්තුව බෙහෙවින් අගය කරන බවත්, පාර්ලිමේන්තුවේ කාර්ය පටිපාටි සහ පිරිවෙත් පිළිබඳව එතුමා සතු වූ පුළුල් දැනුම මම පාර්ලිමේන්තුව ඉතා ඉහලින් සලකන බවත්, එතුමා විසින් සැම විටම නොපැකිලව ලබා දුන් සහාය සහ උපදෙස් සම්බන්ධයෙන් සිය හදයාංගම ස්තුතියේ පිරිනමන බවත්, සිය රාජකාරී ඉටු කිරීමේදී එතුමා සතු වූ දැඩි කැපවීමද පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය ලේකම් ලෙස වර්ෂ 2010 සිට 2012 දක්වා සහ 2022 සිට 2023 දක්වාද කටයුතු කිරීමෙන් පොදුරාජ්‍ය මණ්ඩලය තුලත් ඉන් පිටතත් විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රී සංගම්වලදී එතුමාගෙන් ලැබුණු විශිෂ්ට දායකත්වයේද කෘතගුණ පූර්වකව සලකන බවත්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා එතුමාට දන්වනමින් ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිමි. ගරු කතානායකතුමනි, මෙම යෝජනාව ඉදිරිපත් කරමින් මම ඊටම කෙටියෙන් සඳහන් කරන අපේ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක්ම හිටපු මහලේකම් ධම්මික දසනායක මැතිතුමාගේ වර්ෂ 29ක පාර්ලිමේන්තුවේ සේවා කාලය අගයීම සඳහා සූදානමින් සිටිනවා. මට මතකයි මම නීතිඥයෙක් හැට දුරුන් දීලා කොළඹ මහාධිකරණයේ කටයුතු කරන අවධියේ එතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කළා. එනිසා වෘත්තියෙන් නීතිඥයෙක් හැටියටත් එතුමා රජයේ නීතිඥයෙක් හැටියටත් නීතිපති දෙපාර්තමේන්තුවෙලත් ඒ දැනුම විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ වසර 29ක් තුළ ක්‍රමානුකූලව මහලේකම් ධූරය දක්වා පැමිණීමේදී ඊට පෙර හිටු මහලේකම්වරුන් සමග ඉතාම සුහද එතුමා කටයුතු කරමින් එයාගෙන් ලැබුණු ආභාෂයත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ස්ථාවර නියෝග කාර්යපටිපාටීන් පිළිබඳව ලබාගත් පුතුල දැනුමත් එතුමාට මහලේකම් ධුරය ලෙස අවසාන කාල සීමාව තුළ කටයුතු කිරීම සඳහා වසර ගණනාවක් විශාල ශක්තියක් ලැබුණා. මම මේ පාර්ලිමේන්තුවේ 2000 දවුරුදු 23ක් කරනවා. එතුමා ඊටත් පෙර තමයි පාර්ලිමේන්තුවේ මේ තනතුරු දැරීම ආරම්භ කළේ අවුරුදු 29. සෑ එදා ඉඳලා මම දැක්ක මේ පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථාවල විවිධ ප්‍රශ්න අභියෝග ජාතික ප්‍රශ්න ජාත්‍යන්තර ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ අපි වාද විවාද කළා. ඒවට සම්බන්ධ වුණා. ඒ වගේම මට මතකයි මීට පෙර හිටපු මහලේකම්තුමන් තුමියන් සමග එතුමා කටයුතු කළා. ඒ හැම කටයුත්තකදීම පාර්ලිමේන්තු මහලේකම් ධුරයේ ඒ ගෞරවත්වය ආරක්ෂා කරගනිමින් රැකගනිමින් විශේෂයෙන්ම සභාව මෙහෙවීමේදී මේ මතුපිටින් අපිට පේන න්‍යායපත්‍රය තුළ පාර්ලිමේන්තුවේ සිදු වන දෛනික කටයුතු වලට ඔබ්බෙන්නු තව වැඩ කටයුතු රාශියක් ඒ පසුපස තිබෙන ස්ථාවර නියෝග සංශෝධනය කර ගැනීම කමිටු පිහිටුවීම් ඊළඟට ඒ පවතින රජයේ ප්‍රතිපත්තීන් අනුව අතිරේක කමිටු පිහිටුවීම් දැන් උදාහරණයක් වශයෙන් ආංශික අධීක්ෂණ කාර්ක සභා 17ක් අපිට පිහිටවන්න සිදු වුණා. එතුමා එතෙන්දී විශාල කාර්යභාරයක් ඒ පසුපස ඉඳලා ඉටු කළා. ඒ සඳහා අවශ්‍ය වන්නා වූ මේ හා සමානව ඇමරිකා එක්සත් ජනපදයේ මහා බ්‍රිතාන්‍යයේ ආංශික උපදේශක කාර්ය සභා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? ඒක අපි කොහොමද අපිට ගලපගන්නේ? අපි කොහොමද 21 වෙනි සියවසේ ඉදිරියට යාමේදී පුළුල් මහජන සහභාගිත්වයක් මේ තුලින් ඇති කරගන්නේ? විශේෂයෙන්ම පසුගිය කාලය තුළ රටේ තරුණයින්ගේ මතු වූ අදහස් එක්ක ගලපාගෙන ආංශික අධීක්ෂණ කාර්ක සභාවල නිරීක්ෂණ මට්ටමින් සහභාගී වීම සඳහා තරුණින්ට අවස්ථාවක් ලබා දීම සඳහා විශාල කාර්යභාරයක් එතන ඉටු කළා. ඒ සඳහා 500කට ආසන සංඛ්‍යාවක් තරුණින් කැඳවල වැඩමුළු පැවැත්තුවා. ඊළඟට ඒ අය වෙනුවෙන් වෙබ්සයිට් එකක් ආරම්භ කළා. මේවා අලුත් ප්‍රවණතාවය. ඒතර මේ පිළිබඳව තිබුණු ඒ කාලීන වශයෙන් ඒවා ගලපා ගැනීමට තිබෙන හැකියාව එතුමා සතුව තිබුණා. මොකද ඒ ලැබපු අත්දැකීම් සහ විශේෂයෙන් ජාත්‍යන්තර මට්ටමේ ගරු කතානායකතුමා මේ කතානායකතුමාට පෙරත් ඊට පෙර හිටපු ඔබතුමාගේ පූර්වගාමී කතානායකතුමන්ලා සිටින අවස්ථාවේදී පාර්ලිමේන්තු සමුළු වලට IPU එකට කොමන්වෙල්ත් එකට ඒ වගේ සමුළු වලට සහභාගී වෙලා ඒ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් පිළිබඳව කාර්යපටිපටින් පිළිබඳව වෙනත් රටවල් වල පාර්ලිමේන්තුත් ඒ නියෝජිතයින් සමග අදහස් හුමාරු කරගෙන කටයුතු කළා. ඉතින් ඒවැ ප්‍රතිඵලයක් හැට තමයි එතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමේ ඒ ආසනු කලාපයේ බාරව එතුමා මහලේකම්වරයා හැටියට කටයුතු කළේ. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් ඒ දීර්ඝකාලීන අත්දැකීමක් අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයේ කටයුතු කිරීමේදී. මේක පාර්ලිමේන්තුවේ බඳුරු 225ක් වරින් වර මේවැ සංයුතින් වෙනස් වෙනවා. ආණ්ඩු පක්ෂ ඉන්න සංඛ්‍යාව විපක්ෂ ඉන්න සංඛ්‍යාව විවිධ යන කොටස් නියෝජනය කිරීම මේ සියලුම වශයෙන් ගන්නවා නම් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේදී මේ සියලුම පාර්ශ්වයන් එක්ක කටයුතු කරන්න වෙනවා. සමහරට පාර්ලිමේන්තුවේ සංයුතියන් වෙනස් වීමේදී නැවත කමිටු පිහිටවීම කමිටු වල සභාපතිරු පත් කර ගැනීම ඒ ආදී වශයෙන් එනවා. ඉතින් බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂ එකඟතාවයන් තුලින් තමයි අපි න්‍යායපත්‍රය සකස් කරගන්නේ. ඒ වගේම තමයි කමිටු පිහිටුවීමේදීත් බොහෝ වෙලාවට අපි ඒකඟතාවයෙන් අනුව කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක නිසා එවැනි කටයුතු වලදී එතුමා ඒ අවශ්‍ය වන්නා වූ පසුබිම් වාර්තා පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව ස්ථාවර නියෝගවල සඳහන් වගන්ති මොනවාද ඒ කීනක පිළිබඳව එතුමා කරන ඒ විග්‍රහය මම හිතනවා ආණ්ඩු පක්ෂ විපක්ෂ අපි කාටත් ස්ථාවර කමිටු වලදී අනිකුත් කමිටු වලදී ඉතා වැදගත් වෙනවා. මොකද ඒ අපිට මේ පුස්තකාලයට ගිහිල්ලා නේද කරුණු සොයලා පරිශීලනය කරලා ගන්න ගත වෙන කාලය අපිට අඩු කරගන්න පුළුවන්. මොකද එතුමා අවශ්‍ය කරන බ්‍රීෆින් එක අපිට දීලා තියෙනවා. ඉතින් ඒක වඩාත් පහසුවක් වෙනවා. ඉතින් මම හිතන්නේ එතුමාගේ වෘත්තියත් මේ මහලේකම් ධුරයේ දැරීමේ සහ ඊට පෙර ආතු දරු සහකාර ලේකම් ධුරයේ ඉඳලා ඉස්සරහට එන්න ඒක ඊටම වැදගත් වෙනවා. මොකද මේ හැම එකක්ම එතන පාර්ලිමේන්තුව අපි නීති සම්පාදනය කරන තැන. ඒක තමයි ලෝක සම්මතේ ලෙජිස්ලටිව් එක. ඒතර එවැනි ආයතනයකදී මේ කටයුතු මෙහෙවීමේ කටයුතු ගරු කතානායකතුමා සිදු කරනකොට එතුමාට විශාල ශක්තියක් වෙනවා. ඒ පිළිබඳව තීන නිපුණතාවය මේ කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යනවා. ඒ නිසා එතුමාට මම හිතන්නේ වෘත්තියට ගියා නම් නේද මුල්ලේ වශයෙන් විශාල වාසියක් ලබන්න තිබුණා. මේ වෘත්තියේ ඉන්න අය එහෙමයි. ඉතින් ඒක කැප කළ තමයි එතුමා මෙතන ඉඳලා තියෙන්නේ. ඒකත් එක පැත්ත. ඒක කවුරුත් ගණනය කිරීමක් කරන්නේ නැහැ. ඒ අවුරුදු 29 ක කාල සීමාව ඔබතුමා ප්‍රයිවට් බයකේ හිටියා නම් නේද ස්ටේට් කවුන්සිල් කෙනෙක් හිටින්න සමහරට ඉතින් මේ තව සෑහෙන දුරක් යන්න තිබුණා. හැබැයි එතුමා විශාල කැපකිරීමක් මේ පාර්ලිමේන්තුවේ ඒ වෘත්තිය පැත්තෙනුත් ඉටු කළා තියෙනවා. ඉතින් මේ සියලු කරුණු ගත්තහම පස්සේ එතුමාගේ වසර 29 ක සේවා කාලේ මම පාර්ලිමේන්තුවේ අවුරුදු 23ක් වුණා. ඒ කාල සීමාව තුළ මම දැක්කා එතුමාගෙන් විවිධ තනතුරු දරමින් අපේ හිටපු කතානායකතුමත් ඉන්නවා මෙතන. ඒ නිසා මේ සියලු කතානායකතුමන්ලා සමග ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සභානායකතුමන් අපේ අගමැතිතුමා හිටපු සභානායකතුමන් අපේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමන් ලක්ෂ්මන් කිරියල්ල බොහොම ප්‍රවීණ දේශපාලඥයෙක් විපක්ෂ සංවිධායකතුමා. ඒ නිසා මේ සියලු දෙනත් එක්කම එතුමා සුහදව කතා බහ කරලා පාර්ලිමේන්තුවේ කටයුතු මැනවින් පවත්වාගෙන යාම සඳහා ගත්තේ සියලු ක්‍රියාමාර්ගයන් කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරමින් ඔබතුමා ඔය ධූරෙන් විශ්‍රාම ගත්තත් මම දන්නවා ඔබතුමා අපෙන් විශ්‍රාම යන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාගේ ප්‍රිය භාර්යාව දරුවන්ටත් පවුලේ සියලු දෙනාටත් අපි ඔබතුමා වෙනුවෙන් ඒ සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාගේ සේවය කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරනවා. අපි ඉදිරි කාල සීමාව තුළදීත් අපිට යම් යම් අවස්ථාව ඇති වෙයි එකට වැඩ කටයුතු කරන්න. ඒ සඳහා ඔබතුමාගේ අපි දන්නවා නිරන්තර ඒ දායකත්වය ලැබෙනවා කියලා. සැනවතව තවක් ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා.
ලක්ෂ්මන් කිරියල්. ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම ධම්මික දසනායක මැතිතුමා මහනුවර ප්‍රදේශයේ කන්න උඩරට වැදගත් පවුලකින් පැවතරගෙන ඔහුගේ ඥාතීන් පවුලේ අය මම හොඳට අඳුරනවා. මම අවුරුදු 35ක් මේ පාර්ලිමේන්තුව අඛණ්ඩව නියෝජනය කරලා තියෙනවා. ඉතින් එවැනි පවුලකින් පැවතෙන කෙනෙක් මේ කටයුත්ත බාරගෙන ඉතාමත් හොඳට සාධාරණව කටයුතු කිරීම ගැන මම එතුමාට අපේ ස්තුතිය පුද කරනවා. ඇත්ත වශයෙන් මේ පාර්ලිමේන්තුවේ මහලේකම් කියන තනතුර ඒ කාලෙන් කිව්වේ ක්ලාක් ඔෆ් ද හවුස් කියලා. මේක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉපැරණි තනතුරක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අවුරුදු 1000කටත් වඩා පැරණි. ඉතින් එක්තරා වකවානුවක එංගලන්තයේ කතානායකතුමා 13 ශතවර්ෂයේ ඒ කාලේ වැඩ කෙරුවේ 13 ශතවර්ෂයේ වැඩ කෙරුවේ රජතුමා කියන විදිහට. නමුත් 14 ශතවර්ෂයේ වෙනකොට කතානායකතුමා රජතුමාගේ වැඩ කිරීම අත්හැරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජනතාව වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා. He abandoned the king and started working with the members of parliament and the public of the country. ඉතින් ඒ අවස්ථාවේදී ඔහුගේ වැඩ කරගන්න කතානායකතුමාගේ අභිලාෂයන් ඉෂ්ට කරගන්න නිලධාරියෙක් අවශ්‍ය වුණා. එතකොට තමයි මේ ක්ලාක් ඔෆ් ද හවුස් කියන තනතුර මහා බ්‍රිතාන්‍යයේ අවුරුදු 700කට ඉපැරණි තනතුරක්. ඉතින් මහරජින තමයි රජතුමා තමයි අනුමත කරන්නේ. නමුත් අපේ ලංකාවේ මාලේකම් එහෙම නැත්නම් ක්ලාක් ඔෆ් ද හවුස් කියන තනතුර 3 දෙනෙක් අනුමත කරන්න ඕන. අගමැතිතුමා, ඔබතුමා සහ විපක්ෂ නායක තුමා. ඉතින් මං හිතන්නේ හොඳ පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම තේරෙනවා. ඉතින් එතුමාට මම සුබ පතනවා. අපේ සභානායකතුමා ඉදිරිපත් කරපු අදහස් මම සනාථ කරනවා. ඒ වගේම මම දැක්ක එතුමා ඔබ තෝරගෙන තිබ්බා ඇෆ්ගනිස්තානයේ පළවෙනි පාර්ලිමේන්තු කණ්ඩායම අවශ්‍ය දැනුම ලබා දෙන්න. මං හිතන්නේ ඒක අපේ රටට කරලද විශාල ගෞරවයක්. ඒ වගේම මං හිතන්නේ එතුමාගේ ජීවිත කාලය තුළ අමතක වෙන්නේ එදා දෝෂාභියෝගේ. එදා අග්‍රමිනිස්ටර් තුමීට ඉදිරිපත් කරපු දෝෂාභියෝගේ ගැන ඔබතුමා මං හිතන්නේ ගැන පොතක් ලියයි කියලා. මොකද එතුමා ඇත්ත වශයෙන්ම හදවතින් හිටියේ විපක්ෂයත් එක්ක හදවතින්. නමුත් මොකද එතුමා නීතිඥවරේ, නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරලා තියෙනවා. හදවතින් හිටියේ අපිත් එක්ක. නමුත් අර එම් එච් මොහොමඩ් මැතිතුමා කියනවා වගේ නිතර The opposition will have their say, the government will have their way. මට මතක 89 අපි පාර්ලිමේන්තුවට ආවම එම්.එච්. මොහොමඩ් මැතිතුම දිනපතාවක කියනවා අපි පක්ෂිදම් කෑ ගහනකොට. ඉතින් එතුමාට ඒ ප්‍රතිපත්තිය පිළිඅරගෙන වැඩ කරන්න සිද්ධ වුණා. මං හිතන්නේ ඔබතුමා පුතක් කියලා ඔබතුමා ගත්ත ස්ථාවරය ගැන පැහැදිලි කරොත් තමයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඔබතුමා හොඳට වැඩ කෙරුවා. ඇත්ත වශයෙන්ම මේ දෙපැත්ත සමබරව තියාගෙන යන්න බොහොම අමාරුයි. ස්ථාවර නියෝග අර්ථ නිරූපණය කරනකොට අපේ මතයට විරුද්ධව අර්ථ නිරූපණයක් එතුමා දුන්නොත් අපිට පොඩ්ඩක් තරහ යනවා. නමුත් මං හිතන්නේ ඒ අදහස ඒ ඔපිනියන් එක දුන්නේ අවංකව කියලා අපි විශ්වාස කරනවා. අපි අතර තරහක් තිබ්බේ නැහැ. පාර්ලිමේන්තුවෙන් කෑ ගාලා ගියයින් පස්සේ අපි ඒව ගැන කතා කරුවෙත් නැහැ. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. අපි දෙපැත්ත ඉඳගෙන උත්සාහ කරුවේ මේ ආයතනය ආරක්ෂා කරන්න. ඒකයි මම ඔබතුමාට තැමදෑම කියන්නේ. ඔබතුමා රජතුමාගේ පැත්ත ගන්න එපා. අපේ පැත්ත ගන්න. මන්ත්‍රීවරුන්ගේ පැත්ත ගන්න. ඔබතුමා මේ තන්ත්‍රයට පත් වෙච්ච දා ඉඳලම මම ඔක් කිව්වා. Take the side of the MPs. Don't take the side of the king. මම එසේ ප්‍රකාශ කරමින් මම ඔබතුමාට සුභපත් කරනවා. ඔබතුමා ඇත්ත වශයෙන්ම විශ්‍රාම ගිහිල්ලා නැහැ. ඔබතුමා අපිත් එක්ක ඉදිරියටත් වැඩ කරනවා. කට කියන්නේ මං හිතන්නේ ජීවිතයේ හොඳම කාලේ හොඳ දැනුමක් තියෙන කාලයක් දැන් යුරෝපීය රටවල් වල විශ්‍රාම වයස 60 පහ කරලා තියෙනවා. මොකද 60 කෙනෙක් විශ්‍රාම අරිනවා කියන්නේ විශාල දැනුමක් තියෙන පුද්ගලෙ. ඉතින් මං හිතන්නේ ඔබතු කතානායකතුමත් ඒක තේරුම් අරගෙන ඒතුමාගේ සේවය සාදුටත් ලබා ගන්න කටයුතු කරනවා. ඉතින් ඉදිරියේදී ඔබතුමා දුන්න ඒ අනුග්‍රහය අපිට ලැබෙයි කියලා විශ්වාස කරමින් ඔබතුමාගේ විශ්‍රාම දිවිය මං හිතන්නේ පෞලේ ඈත් එක්ක මීට වඩා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වජ්‍රසර්පය අවසන් කරනවා.